ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන් නොතටු සිනමාව
සිනමාවේ නුදුටු පැතිකඩ සොයා යන SBS සිංහල ගුවන්විදිලියේ මාසික සිනමා සංවාදය.
ඔබ දකින ඔබ බලන සිනමාවේ රාමුවෙන් ඔබට යන්නට අවසරයි.
තවත් මාසෙක අවසාන සතිය බ්‍රහස්පතින්ද දවසේ අපි නොදුරු සිනමාවෙන් හමුවන්නයි දැන් සූදානම් වන්නේ. සිනමා කෘතියක නොදුටු පැත්ත නැත්තං නොදකින පැත්ත පිළිබඳව කතාබහ කරන්නට විග්‍රහ කරන්නට අදත් අපි සම්බන්ධ කරගන්නවා ශ්‍රී ලංකාවේ සිට මේ සඳහා සිනමා විචාරක විදර්ශන කන්නංගර. විදර්ශන අයබෝවන් කියලා පිළිගන්නවා අපේ වැඩසටහන නැවතත්.
අයබෝවන් මදුර,
මෙවර නොදුරු සිනමා විශේෂංගෙන් අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වන්නේ සංජය ලීලා බන්සාලිගේ නවතම චිත්‍රපටය වන ගංගුබායේ කතියාවාඩේ කියන හින්දි චිත්‍රපටය පිළිබඳවයි. ඉතින් විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ හින්දි සිනමා පිළිබඳව කතා බහ කරද්දි වෙනස්ම හැරවුම් ලක්ෂයකට හින්දි සිනමාව ගෙන ගිය සිනමාකරුවෙක් විදිහට සංජය ලීලා බන්සාලි හඳුන්වන්නට පුළුවන්. මේ වසරේ මේ මුල් මාස කිහිපය තුළ තවත් කතාබහට ලක්වෙච්ච හින්දි චිත්‍රපටයක්. ඒ නිසාම තමයි අපි මේ චිත්‍රපටය අද දවසේදී තෝරාගත්තේ. විකල්පයක් නැතිව ගණිකා වෘත්තියට යාමට සිදුවන ගංගා කියන තරුණිය අතරමඟ මාෆියා රජනක් බවට පත් වෙලා දේශපාලනට යාමට දරන උත්සාහයක් වටා තමයි මේ කතාව ගෙතෙන්නේ. විදර්ශන අපි කතාව පටන් ගමු මෙන්න මේ ආකාරයෙන්. දැන් ගංගුබායි කතියාවාඩි චිත්‍රපටය හරහා මේ ලිංගික ශ්‍රමිකයන් එතකොට අපරාධ පාතාල ලෝකය වගේ සමාජයේ සියලුම මේ කළු පැතිකඩයන් ගැහැණිය ප්‍රමුඛ කොටගෙන සංවාදයට ගේනවා. මේ කාරණාව ඔබේ විග්‍රහයට හසුවන්නේ මොන ආකාරයෙන්ද?
චිත්‍රපටියට පාදක වෙන්නේ මාෆියා ක්වීන්ස් ඔෆ් මුම්බයි කියන එස් හුසේන් සයිඩි කියන මාධ්‍යවේදියා ලියපු ග්‍රන්ථය. චිත්‍රපටිය අර මදුර කිව්වා වගේ ගංගුබායි කියන චරිතය, යාගේ ආරම්භක නම වෙන්නේ ගංගා. නමුත් එයා ලිංගික ශ්‍රමික වෘත්තියට යාව ඇදලා වැටෙනවා. එතකොට ඒක එක්තරා විදියක මේක මුම්බයි වල හිටපු මේ සැබෑ චරිතයක එක්තරා අනුවර්තනයක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම මිටව 66කට විතර කලින් ජවහල්ලාල් නේරු පවා අග්‍රාමාත්‍ය ධුරයේ දරන ඉන්දියාවේ මුම්බයි වල ලිංගික ශ්‍රමිකයන්ගේ සහ ඒ ලිංගික ශ්‍රමිකයන්ගේ අනාථ වූ ස්ත්‍රීන්ගේ අයිතීන් වෙනුවෙන් ඔවුන්ගේ අසාධාරණයට එරෙහිව පඬ නැගපු ඉතාම ප්‍රකට ස්ත්‍රියක් තමයි මේ ගංගුබායි කියලා තියෙන්නේ. එතකොට මෙන්න මේ මම අර කලින් කිව්ව ග්‍රන්ථයත් මේ කියන චරිතයත් යම්කිසි දුරකට පාදක කරගෙන තමයි සත්‍ය සිද්ධිවල අනුවර්තනයක් විදිහට තමයි මේ චිත්‍රපටිය නිර්මාණය කරලා තියෙන්නේ. අදුර මූලිකව මතු කලාවගේ මේ චිත්‍රපටියේ ගංගා කියන තරුණිය මේ ගණිකා වෘත්තියට නැත්නම් ලිංගික ශ්‍රමික කියන වෘත්තියට ඇදවැටෙන්නේ, කියන ඇය විශ්වාස කරන ඇයගේම ප්‍රේමවන්තයා යයි හිතන කෙනාගේ වසඟය නිසා. එතනින් පස්සේ ගංගා ඇතුල් වෙන්නේ තාම දැඩි දරුණු පාතාලය, තාම ලිංගික මර්ධනය, ලිංගික හිංසනය ක්‍රියාත්මක වන කලාපයකට. ඒ කියන්නේ එතනින් එයාට ගැලවීමක් නැහැ. ඒ නිසා ගංගා තීරණය කරනවා ඒ විනාශකාරී, ඒ දුර්දාන්ත, ඒ අපායක් වගේ තියෙන ගණිකා නිවාසය, නැත්නම් ඒකට කියන්නේ කාමාතිපුර කියලා. මෙන්න මේ කාමාතිපුරේ මේ තමන් මත පටවපු ඒ ඛේදනීය ඉරණමට එරෙහිව සටන් කරන්න ඒකත් එක්ක අභියෝගාත්මකව ඉදිරිපත් වෙන්න ඇති තීරණය වෙනවා. ක්‍රමයෙන් ඇයට වෙන පීඩාවන් එක්ක විශේෂයෙන්ම ඇයව ලිංගික හිංසාවකට හත් කරනවා රහීම් ලාලා කියන හඳුන්වන ඒ මුම්බයි වල ඉන්න ඉහළ පාතාල නායකයෙක් යටතේ වැඩ කරන චරිතයක් විසින්. එතකොට ඒ හිංසන ඉතාම දරුණු, ඉතාම දැඩි හිංසනයකට ඇයව පත් කරනවා. ඒ වගේම ශීලා නැන්දා කියලා, නැත්නම් ශීලා පුංචි කියලා හඳුන්වන ඒ ගණිකා නිවාසයේ අයිතිකාරය නැත්නම් පාලිකා වගේ ඉන්න කෙනත් එයාටත් අවශ්‍ය වෙන මුදල්, ඒ නිසා අර හිංසනයට එයා ඉඩ දෙනවා. ඉතින් එයින් ගැලවීමක් නැතුව ඉතාම දැඩි පීඩාවට පත්වන ගංගා මේ අවසානයේ හිරණය කරන මේ රහීම් ලාලා කියන මේ පාතාල නායකයාව හමුවන්න. ඒ හමුවෙලා ඇය ඊට පස්සේ ඔහුගේ සහෝදරියකට විදියට ඉදිරිපත් වෙනවා. එතනදී රහීම් ලාලා එයාට උදව් කරනවා. හේන හිංසනයට එරෙහිව තමන්ගේ සගයන් යොදවමින් අංගුබායි, එහෙම වෙනකොට ඇය අංග නෙමේ ගංගුබායි, ගංගුබායිගේ ඉදිරි ජීවිතය අංගුබායිගේ අරමුණු වෙනුවෙන් යන්න. එතනදී තමයි මේ චරිතය ගංගුබායි කියලා, නැත්නම් ගංගු කියන චරිතය ක්‍රමයෙන් තාම දැඩි තනි තීරණ ගන්න, ලිංගික ශ්‍රමිකයන්, ලිංගික සහෝදරයන්, ලිංගික ශ්‍රමික සහෝදරියන්ගේ නායකත්වය වෙතට ක්‍රමයෙන් නෙළබෙන්. ඒකම එතනින් පස්සේ අය ඡන්දය ඉල්ලන්න, විශේෂම රසියා කියලා කාමාතිපුර දිගටම සභාපති තනතුරට ඉල්ලන චරිතයක් තියෙනවා. එතකොට ඒ චරිතයට පවා අභියෝග කරමින් ගංගුබා ඉදිරිපත් වෙලා ගංගුබායිගෙන් ජයග්‍රහණය කරනවා. එතකොට චිත්‍රපටයේ එක අදියරකට අපිව ගෙනියන්නේ මේ දුක් පීඩාව මතින්, මේ පාතාල භීෂණය මතින් ස්ත්‍රියක් විදියට ඒ අභියෝගාත්මක හද්වය තමන්ගේ කරවුරට අරගෙන ඇය යම් ආකාරයකට පාතාල රජිනක් බවට පත් වෙනවා. ඒකම දේශපාල විශේෂම රාසියා වැනි එහෙම වෙනකොටත් තිබුණු මේ ස්ත්‍රීන් අපායකට පත් කරපු මේ චරිතය පවා දේශපාලනිකව පරාජය කරලා ඇය කාමාතිපුර පාලිකාව බවට පත් වෙනවා. කාමාතිපුර ජනප්‍රිය චරිතය බවට පත් වෙනවා. එතනින් විතරක් චිත්‍රපටය අවසන් වෙන්නේ නැහැ. මේ ස්ත්‍රිය ඉතාම තීරණාත්මක කාරණයට ඇතුල් වෙන එතනින් පස්සේ, ඒ තමයි ලිංගික ශ්‍රමිකයන් සඳහා තියෙන සාධාරණ නෛතික ඉල්ලීම, නැත්නම් නීතිමය අවසරය, සාධාරණ අයිතිය. ඒකම මේ ගණිකා වෘත්තියට ඇවිල්ලා ඉන්න, ලිංගික ශ්‍රමික වෘත්තියට ඇවිල්ලා ඉන්න කාන්තාවන්ගේ, කාන්තාවට හම්බෙන දරුවන්, ඒ අනාථ භාවයට පත් වෙන දරුවන්ගේ ගැළවීම වෙනුවෙන් ඇය ඉදිරිපත් වෙනවා. ඒකම ඇය චිත්‍රපටයේ එක්තරා මොහොතක අසාද් මෛදාන් කියන ස්ථානයේ කාන්තා සමුළුවක් අමතනවා. ඒ කාන්තා සමුළුව තුළ ඇය අභියෝගාත්මකව කියනවා, ඉන්දියානු සමාජයේ පෞල් ජීවිතය, ඉන්දියානු සමාජයේ ඊනියා සදාචාරය රැකිලා තියෙන, ඉන්දියානු සමාජයේ ඉන්න පිරිමින්ගේ ලිංගික ආතති, ලිංගික අවශ්‍යතා ඉෂ්ට කර ගැනීම සඳහා ලිංගික ශ්‍රමික ගැහැණුන් විදියට තමන් විඳින පීඩාව නිසා කියලා. ඒ නිසා තමයි ඒක මොහොතක කියනවා, ඉන්දියානු සමාජයේ සදාචාරය රැකිලා තියෙන. මම හිතනවා මේ චිත්‍රපටයේ තියෙන ඉතාම තියුණු අවස්ථාවක්. ඒ කියන්නේ එක පැත්තක ඉන්දියානු සමාජය, ඉන්දියානු සංස්කෘතිය, ඉන්දියානු පවුල ආරක්ෂා වෙලා තියෙන්න නම්, ඒ ආරක්ෂා වෙලා තියෙන්න නම් යම් කිසි විදියෙ ලිංගික පීඩාව, නැත්නම් පිරිමින්ගෙන් එන ලිංගික ආතතිය සහ අනිපැත්තෙන් ස්ත්‍රීන්ගෙන් පවා එන මේ ලිංගික ආතතිය යම් කිසි ආකාරයකට මේ ඉතාම නිර්ව්‍යාජ්‍ය පිරිසිදු සංස්කෘතියෙන් මේ අයින් කරලා තියන්න වෙනවා. රයිට්? ඒ කියන්නේ ඒකට අවශ්‍ය වෙන ආයතනයක් අවශ්‍ය වෙනවා. ඉතින් මම හිතනවා මේ චිත්‍රපටිය ඒ කාරණේ ඉතාම තියුණු විදියට අතු කරන අය අහන්නේ. ඒ නිසා ඉන්දියානු සංස්කෘතිය ආරක්ෂා කරන්නේ අපි, ඉන්දියානු පවුල ආරක්ෂා කරන්නේ අපි. ඒ නිසා ඒ වෙනුවෙන් සම්පූර්ණ පීඩාවක් විඳින, තම දැවැන්ත වේදනාවක් විඳින මේ ස්ත්‍රීන්ගේ මේ අයිතිවාසිකම වෙනුවෙන් තම කිසි නීතිමය සාධාරණයක් ලැබෙන්න අවශ්‍ය නැද්ද කියන කාරණේ අවධානය යොමු කරනවා. ඒ වගේම මේ අනාථභාවයට පස් වෙන ස්ත්‍රී නිසා ඒ ස්ත්‍රීන්ගේ දරුවන්ට අවශ්‍ය වෙන අධ්‍යාපනය ලබා ගැනීම අයිතියක් නැද්ද කියන කාරණය මම හිතනවා මීට දශක ගණනාවකට පෙර ඒ ගංගුබායි කියන චරිතය අරහා ඒ මතුවෙච්ච කාරණය ඉන්දියානු පොළොව වෙත නැවත මේ චිත්‍රපටය ගෙනියනවා. මම හිතනවා ඒක තාම වැදගත් වෙන්නේ, අපි දකිනවා ලංකාව තුලත් විශේෂම සංවාදයක් මත පාර්ලිමේන්තුවේ පවා නැතු වුණා ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතිය, නැත්නම් නෛතික අයිතිය, නීතිමය අවසරය ලබා ගැනීම අවශ්‍යද නැද්ද කියන කාරණේ මේ චිත්‍රපටය අපිට පෙන්නනවා. ඒ කොයිතරම් වැදගත්ද කියන කාරණේ.
ඔව්, විදර්ශන දැන් මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා තමයි, නැත්නම් සිනමාකරුවා තමයි සංජලීලා බන්සාලි. වසර 4කට පස්සේ තමයි සංජලීලා බන්සාලිගේ චිත්‍රපටයක් එළියට එන්නේ. මේ චිත්‍රපටය ගැන කතා කරද්දී බන්සාලි ලකුණ ඔබට හමුවන ප්‍රධාන ස්ථාන කිහිපයක් අපි විග්‍රහ කරමු.
ඔව් බඳුර, සංජලීලා බන්සාලිගේ තියෙනවා මෝහනීය සිනමා ලක්ෂණ. ඒ කියන්නේ ਉਹ එක්තරා විදියකට මායාත්මක, ඉන්ද්‍රජාලික, මෝහනීය සිනමාවක් අපි ඉදිරිපිට ගේනවා. ඔහු එකම එකට සංගීතය, විශේෂයෙන්ම ඔහු ඔහුගේ චිත්‍රපටවල සංගීතමය දායකත්වය ඔහු අතින්මයි වෙන්නේ. ඒ නිසා සංගීතය එකම විචිත්‍ර සිදුවීම්, ඒකම අපිට සමීප කරන විවිධ චිත්‍රපටවලට අදාළ ඉතාම වෛවර්ණය, මේ සියල්ල අරන් ගිහලා අපි දකින සිනමාවේ තියෙනවනේ. ඒ කියන්නේ මොඩර්න් රියැලිටි, කියන්නේ යථාර්ථයට වඩා වූ ෆැන්ටසියක්. අන්න ඒ මාත්‍රාව තමයි සංජය ලීලා බන්සාලි අල්ලන්නේ. ඒක මම හිතන ඉන්දියානු සිනමාවේ ඒක ප්‍රමුඛ දෙයක්. මේ සංජය ලීලා බන්සාලි තමන්ගේ චිත්‍රපටිවල ඉතාම වැදගත් තේමාවක් වුණත් ඒ තේමාව අරන් එන්නේ ඉතින් අර ඔහුට ගුරුම වෙච්ච මේ අර කියන මෝහනීය මායාත්මක අපි කියන ඒක ඔහුටම අනන්‍ය වෙච්ච ඒ සිනමා ශෛලිය ඇතුලේ. නමුත් රංගුබායි කතිය වාඩි චිත්‍රපටිය බැලුවොත් යම්කිසි දුරකට ඔහුගේ කලින් චිත්‍රපටි මම විශේෂයෙන්ම මම මේ කියන්නේ බ්ලැක් වගේ චිත්‍රපටි අරුණාම මම මේකට අපි නිකන් මේක ගත්තොත් දේව්දාස් ගුෂාරිස් නැත්නම් ඊට පස්සේ රාම් ලීලා වගේ චිත්‍රපටිත් එක සංසන්දනය කළොත් විශේෂයෙන්ම පද්මාවත් පවා සංසන්දනය කළොත් මම හිතනවා සංජය ලීලා බන්සාලිට උරුම වෙච්ච ඔහුටම අනන්‍ය වෙච්ච ඇතම් ලක්ෂණ ඔහු අඩු කරලා තියෙනවා මේ චිත්‍රපටියේ. රයිට්. ඒ වෙනුවට චිත්‍රපටියේ තියෙන මූලික සංස්කෘතික දේශපාලන තේමාව ඉදිරියට ගන්න සංජය ලීලා බන්සාලි උත්සාහ කරලා තියෙනවා කියන එකයි මගේ නිරීක්ෂණය. ඒ කියන්නේ ඔහුගේ සින්දු ඒකම ගීතන ගීත අවස්ථා චිත්රපටියට එකතු කරලා තියෙනවා. නමුත් ඒ ගීතමය ජවනිකා වුණත් අපි ඇලුවාම අර සංජය ලීලා බන්සාලිට උරුම වෙච්ච අපි කියන විශාල දැවැන්ත ගීතමය පසුතල සහ ගීත නිර්මාණයන් රසක් ඔහුගේ තියෙනවා. ඒ විදිහට නෙමෙයි මේ චිත්‍රපටි සිද්ධ වෙන්නේ. ඒ වගේම අර චිත්‍රපටි තුළ ඔහු හදන ඉන්ද්‍රජාලික මොහොතවල් පවා මම හිතනවා මේ චිත්‍රපටිය තුළ අර ඒ කියන්නේ මේ මතුවෙන්න යන ගංගුබායි චරිතය හරිත යටපත් නොවන ආකාරය නැත්නම් ගංගුබායි කතියවාඩි මේ චරිතයට අවශ්‍ය වෙන ඒ දේශපාලන ප්‍රගතිශීලී ඒ රාමුව ඒ අතිකරණ විදියට තමයි චිත්‍රපටිය ඉදිරියටපත් වෙන්නේ. මම හිතනවා සංජය ලීලා බන්සාලිගේ ඈත කාලේ ආපු වෙනස් චිත්‍රපටියක් ඒකම ඔහුගේ වෙනස් මාත්‍රාවක් චිත්‍රපටියට එකතු වෙලා තියෙනවා. මම හිතන්නේ චිත්‍රපටිය අවසානයේ පවා යම්කිසි ආකාරයකට අර ඔහුගේ චිත්‍රපටිය අවසන් වන තම ගැටුම්කාරී තම ආන්දෝලනාත්මක විවාදා සම්පන්න අවසානයක් නෙමෙයි මේ චිත්‍රපටියේ තියෙන්නේ. එවෙනුවට මේ චිත්‍රපටිය අවසන් වන්නේ අංගුබායි ස්ත්‍රීන්ගේ වීරවරිය වෙලා ලිංගික ශ්‍රමික අනාථභාවය පත්වෙච්ච ස්ත්‍රීන්ගේ වීරවරිය වෙලා තාම ඉහළ පෙරහැරකින් අය එන පුළුල් දර්ශනයකින් මම හිතන ඒ දර්ශනය පවා මේ සංජය ලීලා බන්සාලි අර චිත්‍රපටියේ ආපු අර අපි කියන මේ ක්ලයිමැක්ස් එක යම් ආකාරයකට සංජය ලීලා බන්සාලිට උරුම වෙච්ච ශෛලියෙන් යම් විතන් වීමක් මම හිතනවා මේ චිත්‍රපටිය අපිට දක්නට ලැබෙනවා කියලා.
ඔව් දැන් ගංගුබායිගේ චරිතය මෙහිදී නිරූපණය කරන්නේ මේ වන විට හින්දි සිනමාවේ ඉන්න ජනප්‍රියම සහ ප්‍රමුඛතම නිළියක් වෙන ආලියා භත්. ආලියා මේ චරිතයට සාධාරණයක් ඉෂ්ට කළාද? මේක ඉන්දියාවෙත් කතාබහට ලක් වෙන ප්‍රශ්නයක් කියලා තියෙනවා විදර්ශන. මම කැමති ඔබෙන් ඒකට උත්තරයක් ගන්න. එසේ ඉෂ්ට කළා නැත්නම් ඔබේ යෝජනාව අනුව ඒ සඳහා තියෙන ආදේශකය මොකක්ද?
මම හිතනවා මේකනේ පුද්ගලිකව කිව්වොත් දැන් අපි චිත්‍රපටියේ ආලියා භත් හොරා ගැනීම සම්බන්ධයෙන් මම හිතනවා දෙපැත්තට විවාදයක් තියෙනවා. ඉතින් සමහර පිරිස් ආලියා භත් මේ ගංගුබායි චරිතයට තෝරා ගැනීම සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරන අතර තවත් පිරිසක් මම හිතන්නේ යන් බහුතර පිරිසක් ඒ සම්බන්ධයෙන් විවේචනය හතු කරනවා. මේ මම මේක චිත්‍රපටයේ රස විඳපු පුද්ගලික නරඹන්නෙක් විදිහට මගේ පුද්ගලික දැක්මෙන් බැලුවොත් හටාපු හැඟීම තමයි දැන් අපි දන්නවා ආලියා භත්ගේ තියෙන අංග පුලාවන් ඒකම ඇයගේ ඊට කලින් හිටපු චිත්‍රපටිවල ඇය කරපු නිරූපණය කරපු චරිතයන් ඇයගේ මුහුණ එකම ඇගේ ශරීරය සායගේ ශරීරයේ විසින්ගෙන ස්ත්‍රී ලාලිත්‍යයන් මේවා යම් ආකාරයකට ගංගුබායි චරිතය විසින් අපවෙතට ප්‍රක්ෂේපණය කරන ඒ පාතාල මාෆියා රැජිනගේ භූමිකාවට යම් කිසි නොගැලපීමක් මම හිතන්නේ දර්ශනය වෙනවා කියන එකයි පුද්ගලිකව මට ආපු හැඟීම. ඒකෙන් කියන්නේ ආලියා භත්ගේ හෘදයට අසාධාරණයක් කළා කියලා නෙමෙයි. නමුත් ඇය දැන් උදාහරණයක් මේ චිත්‍රපටි අවස්ථා කීපයකම ඇය උත්සාහ කරනවා අර අපි කියන්නේ ටිකක් පාතාල චණ්ඩි ඉන්දියානු ගැහැණුන් ගේ හැසිරීම් තියෙනවනේ හැසිරීම් රටාවන් ඒක නෝවුන් අපි දුම අතපය විසි කරන විදිය මිනිස්සු එක කතා කරන විදිය ඔවුන්ගේ හඬ උස් පහත් වෙන විදිය එතකොට ඔන්න ඔය ලක්ෂණ ආලියා භත් අනුකරණය කරන්න හදන අවස්ථා සමහරකදී ආලියා භත්ගේ අපිට පුරුදු වෙච්ච සුපුරුදු ස්ත්‍රී ලාලිත්‍ය ඒ ස්ත්‍රීමේ අර්ථව ඇයට අනන්‍ය වෙච්ච ස්ත්‍රී ශරීරය මං හිතනවා එක්තරා විදිහ නොගැලපෙන ආකෘතියක් හදනවා කියලා මේ චරිතය ඇතුලේ සමහර අවස්ථාවල ඇය සාධාරණ කිෂ්ඨ කරනවා. රයිට් අර කියන පාතාල අබ චණ්ඩි ගැහණියකගේ ඒ ප්‍රකාශනය සමහර අවස්ථාවල ඇය කරන අතර ඇයගේටම උරුම වෙච්ච ඇයටම අනන්‍ය වෙච්ච රංගන සීමාවන් නිසා ඒ චරිතයට සාධාරණක් වෙලා නැහැ කියන එක තමයි මගේ පුද්ගලික අදහස වෙන්නේ. ඉන්දියාවේ වුණත් මම හිතලා දැන් ඔය අපි කන්ගණ වුණත් මේ මෑත මම හිතනවා එලියාබාත් එක වෙන පුද්ගලික ගැටමකුත් ඇයට තියෙනවා. ඒ නිසා අය මේ ඉතාම නුසුදුසු කෙනෙක් මේ චිත්‍රපටියට අරගෙන තියෙන්නේ කියලා අදහසක් තියෙනවා. ඒකම සංජිනි ලබන්සල් මේ චිත්‍රපටියට අරගන්න හදලා තියෙන්නේ දීපිකා අදුකොන් වගේ චරිතයක් අරගන්න උත්සාහ කරලා තියෙනවා. නමුත් ඊට පස්සේ තමයි අලියා බාත් මේක ලැබිලා තියෙන්නේ. ඒක මම හිතනවා මේ චරිතයට දැන් අපි ගත්තොත් දැන් විද්‍යාබාලන් වගේ දැන් විද්‍යාබාලන්ගේ රූපේ විද්‍යාබාලන්ගේ ශරීරය සහ ඇය ඔය වගේ චරිත නිරූපණය කිරීමේදී මම හිතනවා අර ටිකක් ආවේගකාරී ප්‍රචණ්ඩාකාරයේ ස්ත්‍රීකගේ රූපයකට විද්‍යාබාලන්ගේ එක අපිට උදාහරණ තියෙනවා සිනමාවේ. ඒ නිසා මම හිතනවා මේ අලියාබාත්ගේ චරිතය අලියාබාත් විසින් ගංගුබායි කතියවාඩි චරිතයට ඇති කරන ඒ සාධාරණත්වය චිත්‍රපටයේ සමහර අවස්ථාවල ඉෂ්ට වෙන අතර සමහර අවස්ථාවල බිඳවැටෙනවා කියන එකයි මගේ අදහස. ඒක අර ඉන්දියාව තුළ ඒ චරිතය සම්බන්ධයෙන් තියෙන මේ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් තියෙන ඒ ගැටලුවට මම හිතනවා ඒ ගැටලුව ඒ වගේම රටත් ඒ වගේම සංවේදී වුණා කියලා.
හොඳයි, අපි කතා බහ කරමින් පසුයේ මෙවර නොදුරු සිනමා විශේෂාංගයෙන් සංජය ලීලා බන්සාලගේ නවතම හින්දි චිත්‍රපටය වන ගංගුබායි කතියවාදී කියන හින්දි චිත්‍රපටය සම්බන්ධයෙන් මේ සාකච්ඡාවට අපි සම්බන්ධ කරගත්තේ ශ්‍රී ලංකාවේ සිට සිනමා විචාරක විදර්ශන කන්නංගර. විදර්ශන බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන මාසයේ අවසාන සතිය බ්‍රහස්පතින්දා නැවතත් හමුවෙමු නොදුරු සිනමා විශේෂාංගයෙන් සිනමා කෘතියක නොදුරු පැත්ත විමසා බලන්නට. සුබ දවසක්.
නොදුටු සිනමාව
සෙලියුලොයිඩ් පටයෙන් පිටපැන යථාර්ථය පිටපත් කරන SBS සිංහල ගුවන්විදුලියේ මාසික සිනමා සංවාදය ලබන මාසයේ අවසාන බ්‍රහස්පතින්දාත්. මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබාගන්න ඕනෑම මාධ්‍යයකින් අපට සවන් දෙය හැකේ.